ගරු සමන්ද විද්‍යාරත්න ඇමැතුමා, ඔබතුමාට විනාඩි 15ක් කාලයක් ලැබෙනවා.
ඔව්, මුලසුන ඔබවන මන්ත්‍රීතුමියනි, මම සතුටු වෙනවා විපක්ෂ නායකතුමාගේ කතාවෙන් පසුව මට අදහස් දක්වන්න අවස්ථාව ලැබීම පිළිබඳව. විශේෂයෙන්ම අපි කනගාටු වෙනවා, ඊයේ දවසෙත් අධිකරණ ඇමැතිතුමා මේ පිළිබඳ අමාත්‍යවරය හැටියට වගකීමෙන් කරුණු පැහැදිලි කළා කොමන්වෙල්ත් නීතිඥ සංගමයේ සම්බන්ධයෙන්. මම දැන් මෙතුමගේ කතාව යනකොට මම අධිකරණ ඇමැතිතුමාට දුරකථන ඇමැතුමක් ගත්තා. එතුමා තව සුළු මොහොතකින් පාර්ලිමේන්තුවට පැමිණේවි. එතුමා ඊයේ පැහැදිලි කරපු කාරණේ මටත් පැහැදිලි කරා. මේක දැන් මෙතුමා දැනුත් කිව්වා පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයක් කියලා. නමුත් එතුමා පැහැදිලි කරේ මේක පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමයක් නෙවෙයි. ඒ නීතිඥ සංගමයේ දැන් ඒක හැල්ලුවට ලක් කරන්නේ නැහැ. ඒ ඉන්න කණ්ඩායම වැදගත් කාර්යභාරයක් රටේ කරනවා. ඒක යම් රාජ්‍ය නෝන සංවිධානික ආකාරයෙන් සමාජික මුදල් ගෙවලා පවත්වාගෙන යන සංගමයක්. එයින්ද මම කනගාටු වෙනවා. තමන්ට වැරදිච්ච එක, තමන් නොම ගිය එක, රටත් නොම ගවන්න වැරදි මතයක් හදන්න උත්සාහ ගැනීම පිළිබඳ අපේ කනගාටුව මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕනි. අනිත් පැත්තෙන් මේ රටේ මාධ්‍යත් මේ රටේ ජනතාවත් දන්නවා මාධ්‍යට අත තිව්වේ කවුද, මාධ්‍ය මර්ධනය කරේ කවුද, මාධ්‍යවේදී මරා දාලා, මාධ්‍ය ආයතන ගිනි තියලා, මාධ්‍ය දැවැන්ත මර්ධනයකට ලක් කරපු කට්ටියම දැන් මේ පැත්තට ඇඟිල්ල දික් කරනකොට තමන්ගේ පැත්තට ඇඟිල්ල ටික දික් කරගත්තා නම් හොඳයි කියලා මම මතක් කරන්න කැමතියි. ඒ වගේම මාධ්‍යට විතරක් නෙවෙයි, අත නොතිබ්බේ කොතෙන්ටද? මෙරටේ උත්තරීතරයි කියන හැමතැනටම අත තිව්වා. සමහරලාට විහාරස්ථාන හරස් කරලා කම්බි වැටවල් ගැහුවා, අධිකරණයට අත තිව්වා. එහෙම තියාගෙන මේ වගේ ප්‍රකාශ කිරීම මම හිතනවා මේ අලුත් උපන් දරුවෝ වගේ එහෙම පොත්ත බබ්බු නෙවෙයි කියලා මේ රටේ ජනතාව. අනිත් පැත්තෙන් තුනෙන් දෙකේ බලයක් ලැබිලා තියෙනවා, ජනවරමක් ලැබිලා තියෙනවා. ඒක අපි ප්‍රජාතන්ත්‍රවාදීව මෙහෙමමින් තියෙනවා. එතන ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා නැහැ මේකේ අවසන් වශයෙන් 22 සංශෝධනය කොහොමද සම්මත කරගනු ලබන්නේ කියලා. ඒක පාර්ලිමේන්තුවට ආවොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක සම්මත කරගන්නවා. අධිකරණය ප්‍රකාශ කරලා තිබ්බොත් ඔබ කියන විදිහට ජනමත විචාරණයකට යන්න කියලා අපි ජනමත විචාරණයකට සූදානම්. ඒකයි කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මට පේන්නේ මෙතුමම පූර්ව තීන්දුව කරලා තියෙන කොහෙන් හරි ආරංචියක් දන්නේ අධිකරණයෙන්වත් මේක ජනමත විචාරණයකටම යා යුතුයිද කියලා. එඳ මේක මම හිතනවා ජනාධිපතිතුමාටවත් මෙතුමටවත් නෙවෙයි, ඒක කතානායකතුමා විසින් ප්‍රකාශයට පත් කරයි. අනිත් පැත්තෙන් මෙරටේ ආර්ථික සංකෝචනය වෙනවලු. ආර්ථිකයේ සංකෝචනය වුණේ කොයි කාලේද? සංකෝචනය වෙලා මේක බංකොලොත් වෙලා නැති මංගස්ථාන වෙලා ගියේ ඒ කාලවල වල. එතුමලගෙන ආයකෝ මෙරටේ බලය හොබවන කොට. එඳ අන්තිමේට මිනිසුන්ට කන්න බොන්න ටික නැති වෙලා, මාස ගණන් විදුලිය කැපිලා, තෙල් පෝලිං ඇති වෙලා, පඩි ගෙවා ගන්න බැරි වෙලා, පොහොර ටික නැති වෙලා ප්‍රශ්න ගොඩක් ආවා. එතකොට දැන් මේ සංකෝචනය වෙච්ච ආර්ථිකය දැන් මේක ප්‍රසාරණය වෙමින් තියෙනවා. මෙරටේ ජනතාවට ඒ දේවල් ලැබෙමින් තියෙනවා. ඒ මොහොතක මේ මට හිතෙනවා නිකන් විකාර දොඩවනවා මෙරටේ ජනතාව නොමග යවන්න උත්සාහයක් ගන්නවා කියලා. හැබැයි සංකෝචනය වෙන තරක් තියෙනවා. සංකෝචනය වෙනවා මේ රටේ සුම්බුන් විපක්ෂේ. ඒකනම් කුඩා වෙනවා. ඒක අපේ වරදක් නෙවෙයි. ඒක එතුමලම ඉතින් තමන් යන මාර්ගේ නෙලා ගන්න අස්සැන්න කියන එක මම එතුමලට මතක් කරන්න කැමතියි. ගරු මූලාසනයේ ඔබන මන්ත්‍රීතුමියනි, මම ඊළඟට අවධානය යොමු කරනවා මේ අද විවාදයට ලක් වෙන 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත. වචනයක් ඒ ගැන කිව්වේ නැහැ. මම හිතනවා යම් වගකීමක් තියෙන විපක්ෂ නායකයෙක් විපක්ෂ කණ්ඩායමක් හැටියට ඒ පිළිබඳව මේක රටට බලපාන්නේ කොහොමද, මේ පනත හොඳයිද නැද්ද කියන දේවල් ආවනම් වචනයක් අකුරක් ඒ ගැන මොකුත් නැහැ. කොහොම නමුත් මේ 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර මේ කාර්යාලය බිහි කරනු ලැබුවේ 2009 පශ්චාත් යුද සමයේ. එතකොට ඒකට ඒ කාලේ යම් යම් අරමුණු තියෙන්න ඇති. නමුත් අපි කල්පනා කරනවා කාලීනව, යාවත් කාලීන වෙන්න ඕනි සමහර දේවල් දැන් වර්තමානයට ගැලපෙන විදිහට. මේ සාමකාමී වාතාවරණයක් තියෙන වෙලාවේ, තාක්ෂණයේ පුළුල් වෙලා තියෙන වෙලාවක, සංවර්ධන අභියෝග තියෙන වෙලාවක, ඊට ගැලපෙන ආකාරයට මෙරටේ යම් යම් තනතුරු වෙන්න පුළුවන්, රාජ්‍ය ආයතන උනා වෙන්න පුළුවන්, පෙළගස්ස ගන්න ඕනි. අන්න ඒකට අනුව තමයි අපි 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර අහෝසි කරලා මේක මහා වියදමක් මේ රටේ ඒ වෙනුවෙන් වැය කරලා තියෙනවා. මම ඔබතුමියට මතක් කරන්න කැමතියි 2009 ඉඳන් 2025 දක්වා මේ කාර්යාලය පවත්වාගෙන යන්න පඩිනඩි ගෙවන්න නෙවෙයි, අනෙකුත් කටයුතු සඳහා මිලියන 9209ක් මෙරටේ ජනතා බදු මුදලින් වැය කරලා තියෙනවා. එතකොට මේවා ඉවත් කරනකොට අනිත් පැත්තෙන් කවුරු හරි අර්ථකථනය කරන්න කරොත් වැරදි. දැන් මේ තනතුර දැන් ඇත්තට පිහිටෝලක් නැහැ. මේ රට පවත්වාගෙන යනවා. මෙරටේ තනතුරු තානාන්තර ගත්තම මේ ආයතන ගත්තම මේ ආයතන ඇත්තට සැබෑ ලෙස ඉතිහාසයේ ක්‍රියාත්මක වුණා නම් ඒ ආයතන වල නායකයන්ගේ වරදක්වත් ඒ නිලධාරීන්ගේ වරදක්වත් නෙවෙයි මම මේක දකින්නේ පැවතුරු දේශපාලනයේ තිබුණු දූෂිතභාවය නිසා ඒව හරියට ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. එහෙමනම් ওই ජාතිවාදී ආගම්වාදී ගැටුම් හැදෙන්න බෑනේ මේ රටේ බුද්ධියන්ස ආරක්ෂක අංශ හරියට ක්‍රියාත්මක කරගත්තා නම්. ඒව එහෙම වුණා. ඒ විදිහට මෙරටේ විෂමද්‍රව්‍ය එන්න පුළුවන්ද මේ රටේ ආරක්ෂක අංශ හරියට ක්‍රියාත්මක වුණා නම්. ඉතින් විෂමද්‍රව්‍ය එන්න පුළුවන් මොකද ඒ වගේ ජනතියෝ මෙතන ඉන්නවා නම් ජනාධිපති මන්දිරවල ඉන්නවා නම් එහෙම ඉතිහාසයක් තිබුණා. නමුත් දැන් එහෙම එන්නේ නැහැ. ඒක දැන් තමයි මේ රටේ රාජ්‍ය සේවයේ ස්වාධීන වෙලා තියෙන්නේ, අධිකරණයේ ස්වාධීන වෙලා තියෙන්නේ, දේශපාලනයේ සැබවින්ම මහ ජනතාවට සේවයක් කරන දේශපාලනයක් බවට පත් වෙලා තියෙන්නේ. ඇත්ත ජනාධිපති කෙනෙක්, ඇත්ත අමාත්‍ය මණ්ඩලයක්, ඇත්ත ආණ්ඩුවක්, ඇත්ත ආරක්ෂක අංශයක්, ඇත්ත පොලිසියක් මේ රටේ ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා. අන්න ඒකේ ප්‍රතිඵල මේ වසර දෙකක් යනකොට පේනවා. මේ රටේ දූෂණේ මඩිනවා නම්, මේ රටේ පාතාලේ මඩිනවා නම්, මේ රටේ විෂමද්‍රව්‍ය මඩිනවා නම්, ඒ කියන්නේ ආයතන දැන් ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා. ඒක ක්‍රියාත්මක වෙනකොට දැන් රිදෙනවා නම් කට්ටියක්, ඒ අපරාධ රාජ්‍යයේ කට්ටිය, ඒ කළු ආර්ථිකයේ කට්ටිය, ඒ කට්ටියට රිදෙන එකට මම හිතනවා රටේ ජනතාව රිද්දෝ ගන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒක දැන් මේ රටේ නීතියක් ක්‍රියාත්මක වෙනවා කියන බව මම මතක් කරන්න කැමතියි. අනිත් පැත්තෙන් අපි ගත්තම ගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමියනි, මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ආරක්ෂක අමාත්‍යංශයට අදාළ පනතක සාකච්ඡාවක් නිසා. මේ රටේ ආරක්ෂක අංශ අදට ඔබින විදියට අද මේ රටේ අවශ්‍යතාවයන්ට අනුගත වෙමින් සමහර කාර්යයන් වල නියැලෙනවා. මම උදේවරුෙත් කිව්වා, මම අපේ මලේගම් ප්‍රජාව දැඩි ලෙස ආපදාවට ලක්වෙච්ච වෙලාවේ, රටේ දික්වා වගේ ආපදාවක් ආපු වෙලාවේ ආරක්ෂක අංශ පුළුල් කාර්යභාරයක් කරා. මම ජීවත් වෙන බදුල්ල දිස්ත්‍රික්කයේ එවකට හිටපු පාලකයන් හිටපු කාලේ 2023 අවුරුද්දේ දැවැන්ත නායකට හසු වෙලා පවුල් 50ක් අසරණ වෙච්ච වෙලාවේ ඒ කට්ටිය ඒ කාලේ පාලකයන් ඒ පවුල් 50 පදිංචි කරේ අත්තරදමා තිබුණු දිරාපත් වෙච්ච තේ කර්මාන්ශාලාවක. ඒක ඒ කාලේ වචනේ කිව්වොත් අනාථ කඳවුරක. හැබැයි ඒ මිනිස්සුන්ට ගයක් හදලා දුන්නේ නැතුණාට තමන්ගේ ගෙවල් තමන් ගිනි ගහගෙන හරි අනුන් ගිනි ගහගෙන හරි ඒවට කෝටි ප්‍රකෝටි ගණන් ගත්ත හැටි මේ සභාවෙත් අපි කියලා තියෙනවා, මේ රටේ ජනතාවත් දන්නවා. හැබැයි අසරණ මිනිස්සුන්ට ගයක් දොරක් හදලා දුන්නේ නැහැ. ඒ වෙනුවෙන් කතා කරේ නැහැ ওই මලේගම් ප්‍රජාව නියෝජනය වෙන කට්ටිය අද මෙතන සාකච්ඡා කරාට කෑ ගැහුවාට. හැබැයි ඒයට ගෙවල් හදලා දෙන්න සිද්ධ වුණේ මේ වර්තමාන ආණ්ඩුව ආවට පස්සේ. අපි ස්තුතිවන්ත වෙනවා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරට අවශ්‍ය ප්‍රතිපාදන අපේ භාණ්ඩාගාරයෙන් දුන්නේ. ඒක වෙන කොහෙවත් ආධාර නෙවෙයි. අපේ ආධාර දාලා අපි ගිය අවුරුද්දේ පටන් ගත්තා ත්‍රිවිධ හමුදාව දාලා ඒ ගෙවල් හදවන්න ප්‍රමිතියෙන් යුක්තව අලංකාරව නිසි කලට වෙලාවට කඩිනමින් සකස් කරලා දුන්නා. මම ආරක්ෂක ඇමතිතුමා හැටියට ජනාධිපතිතුමාටත් නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමාටත් ඒ වගේම අපේ ආරක්ෂක ලේකම්තුමාටත් අපේ හමුදාපතිතුමා ඇතුළු කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. අනගි ගෙවල් 50ක් හදලා දුන්නා. මේන 16 වෙනිදා තවත් හාලියල මොරගොල්ලේ මේ කට්ටිය 2004 ඉඳන් කෙකර ගාපු ඒ කියන්නේ අත තියව තිබ්බ නැති බාගට හදලා තියෙන සමහර ගෙවල් මිනිසුන්ට පදිංචි වෙන්න බෑ. ඒ කියන්නේ නායාම් වලට අධිවදානම් වලට ලක් වෙච්ච මිනිසුන්ට ගෙවල් හැදුනේ වසර 2004 ඉඳන් මේ වෙනකොට ගත්තම කීයේද කල්පනා කරලා බලන්න. අවුරුදු 26ක් වෙලා 22ක් වෙලා තිනවා. අන්නේ ගෙවල් 57ක් මේ 16 විනිදා අපි මුල්ගල් තියලා ත්‍රිවිධ හමුදාවත් එක්ක ආරම්භ කරනවා. ඒ හින්දා මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා මේ කාර්යම් කරවීම සම්බන්ධයෙන්. අනිත් එක ඔබතුමියට මම පැහැදිලි කරන්න කැමතියි. මේ මොහොතේ මේ මෙතන ශාලාවේ මේ පාර්ලිමේන්තු උත්තරීතරයයි කියන තැඟොල මානවහිමිකම් ගැන කතා වෙනවා. මාධ්‍ය ගැන කතා වෙනවා. ඔව්, ඒවා මෙතන විතරක් නෙවෙයි දැන් කතා වෙන්නේ. මේ දවස්වල මානවහිමිකම් සංවිධානය එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිසමෙත් මේ ගැන කතා වෙනවා. අපි දැක්ක ඊයේ සාකච්ඡා වෙනවා, පෙරේදා සාකච්ඡා වෙනවා. එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිසමේ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහත්මයා වාර්තාවක් ඉදිරිපත් කරා. අපේ රට සම්බන්ධිනුත් වාර්තාවක් ඉදිරිපත් කරා. ඒකෙදි ඔවුන් පෙන්වා දෙනවා දරුණු ආර්ථික අර්බුදයක් හා දූෂණ වංචා හේතුවෙන් ලංකාවේ ජනතාවගේ මානවිකම් කඩවෙලා තියෙනවා කියලා. එතකොට ඒ කොයික වකවානුවට දේව අයිති වෙන්නේ කල්පනා කරලා බලන්න. ඒ වගේ මේ වාර්තාවේ ලස්සනට කියලා තියෙනවා පෞගේ 7 වෙනිදා වාර්තාවේ ඒවට වග කියන්න ඕනේ කවුද කියලා නම් හැටියට කියලා කියනවා. වික්‍රමසිංහලා ගැන කියනවා, රාජපක්ෂල ගැන ඔහු ජාත්‍යන්තරයේ රැව් පිළි රැව් දෙනවා. මොනවද කියවෙන්නේ? මෙරටේ දූෂණ කටයුතු වලට සම්බන්ධ වුණා. මෙරටේ මර්ධන කටයුතු වලට සම්බන්ධ වුණා. මෙරටේ නීති අවභාවිතා කරා කියලා කියනවා. ඒ වගේ මේ වාර්තාවේ අපි සතුටු වෙනවා. රටක් හැටියට මම රටේ ජනතාවට කියන්න කැමතියි. රටක් හැටියට සතුටු වෙන්න ලෝකයේ දැන් යම් මට්ටමකට කියනවා මෙරටේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක වෙනවා කියලා ඇගීමට ලක් වෙනවා. ඒ වගේම නීති ප්‍රතිසංස්කරණය වෙනවා කියලා ඇගීමට ලක් වෙනවා. මෙයාලා බයයි මේ නීති සමහර ප්‍රතිසංස්කරණය වෙනවට. ඇයි? නීතිය හොඳින්ම ක්‍රියාත්මක වෙනවට බය වෙන්නේ අපරාධකාරයෝ. අනේ කට්ටිය බය වුණාට කමක් නැහැ. එහෙනම් ආයතන ශක්තිමත් වෙනවා කියලා ඒ මානව හිමිකම් සංවිධානය ඇතුළේ ලංකාව සම්බන්ධයෙන් යම් ගුණාත්මක පැත්තට සාකච්ඡා වෙනවා. විමර්ශන ක්‍රියාවලිය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා කියලා ඔවුන් සතුටු වෙනවා. නඩු හරියට පැවරෙනවා කියලා ඔවුන් සතුටු වෙනවා. අන්නේ වන් මොහොතක මේ ඒවට වග උත්තරකාරෝ මෙතන දුක් වෙනවා. කනගාටු වෙනවා. ඒ ගැන අපට කරන්න දෙයක් නැහැ. කොහොම නමුත් මම කියන්න කැමතියි. දැන් අපි මේ දවස්වල දැන් මෙතන යම් යම් අය අදහස් දැක්වුවා. ඔව්. අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට මෙරටේ බලය හොබන ව්‍යාපාරයක් හැටියට මේ බලය ගත්තා වගේම බලය ආරක්ෂා කළා මේ රට ගොඩනගන්න තමයි අපි ආවේ. ඒ නිසා අපි වසර දෙකක් දැන් අවසන් වෙන්න ඉන්නේ බලය අරගෙන. හිතේ වසර දෙකක් අපි මතක් කරන්න ඒකේ ජනතාවට ඒ සත්‍ය කියන්න වසර දෙකයි රටට සුබයි. ඔව් අපි ජනතාවට ගින් කාරණේ කියනවා. අපිට එහෙම කියන්න පුළුවන් නේ. වසර දෙකයි රටට සුබයි. දැන් මෙතන 75 වසර සැමරුවානේ පහුගිය දවස්වල අර හෝල් එකක් ඇතුළට ගිහිල්ලා ඒකට කියන්න බලන්න. වසර 75යි රටට සුබයි කියන්න පුළුවන්ද? රටටත් සුබ නෑ යාළටත් සුබ නෑ. දැන් මෙයාලට කියන්න පුළුවන්ද? පරණම දේශපාලන ව්‍යාපාරයේ හැටියට වසර 80යි රටට සුබයි. මොකක්වත් කියන්න බෑ. එහෙනම් මම හිතනවා දැන් මේ අද අහෝසි කරන්නේ මේ මාණ්ඩලික ප්‍රධානි තනතුරනේ ඔක්කොම ඒකාබද්ධ කරලා ඔය 80යි 75යි සමර කට්ටියට හොඳයි මාණ්ඩලික ප්‍රධානියෙක් සමර මේ පත් කරගත්තා නම් ඔය කෑලි බිඳ වැටිච්ච ඔක්කොම එකහු කරලා පුළුවන් ද කියලා උත්සාහයක් ගන්න. ඔතෙන්ට හොඳයි මාණ්ඩලික ප්‍රධානි කෙනෙක් පත් කරගන්න එක. එහෙනම් අපි දන්නවා 75 වසරක් 80 වසරක් ගත කරත් මේ රටේ අවසාන ඉතුරු වෙච්චුනේ බංකොලොත් රටක් නම් ණය ගෙවා ගන්න බැරි රටක් නම් දුර්වල රටක් නම් මත්ද්‍රව්‍ය වලින් පිරිච්ච රටක් නම් පාතාලයේ සහිත රටක් නම් අපරාධ රාජ්‍යයක් නම් ඒකට වග කිය යුත්තෝ තේරුම් ගන්න ඕනේ මේවා ප්‍රතිසංස්කරණය වෙලා අලුත් අනපනක් හැදිලා රාජ්‍ය ආයතන ශක්තිමත් වෙලා එනකොට දැන් අර මේ විපක්ෂ නායකතුමා කියවනේ මීක් මීක් ගන්නවා කියලා. ඉතින් අපිට කියන්න තියෙන්නේ මීක් මීක් ගන්න එක පැත්තක දාලා මේ ක්‍රියාවලියට දැන් සහය දෙන්න කියන එක තමයි එතුමට කියන්න තියෙන්නේ. හරි මීක් මීක් දාන්න නැතුව කෙඳිරි ගහන්න නැතුව මේ ක්‍රියාවලිය බලන්න කියලා. ඒ හින්දා අපි දන්නවා දැන් මේ වසර 76 ගෙවෙනකොට එයාලගේ පාලන කාලේ අලුත් වසර දෙකක් අපි ගෙවලා තියෙනවා. මේ වසර දෙක අපි සමරන්නේ ගරු සභාපතිතුමිනේ නිකම් නෙවෙයි. මේ රටේ අර්බුද ප්‍රධාන තුනක් ආවා. එකක් ආර්ථික අර්බුදේ, අනිත් එක සමාජ අර්බුදේ, අනිත් එක දේශපාලන අර්බුදේ. මේ වසර දෙක අපි ජනතාවට ගෙන් කියන්න පුළුවන්. ආර්ථික අර්බුදයට අපි යම් යම් පියවර අරගෙන මෙන සුභවාදී විදිහට මේ රටේ ආර්ථිකය ගොඩනැගීමෙන් තියනවා කියලා කියන්න පුළුවන්. ලංකා ඉතිහාසයේ එයාලයි මෙයාලයි අපි ඔක්කොම පාලනය කරපු කාලත් එක්ක සලකනකොට ලංකා ඉතිහාසයේ භාණ්ඩාගාරයේ වැඩිම ආදායමක් එකතු කරගත්ත වර්ෂය මොකක්ද? ඒක තමයි 2025. ඒ අපේ කාලයටයි අයිති. ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වාර්තා කර අවුරුද්ද මොකක්ද? අපනයන මේ විදේශ විනිමය වැඩිම හොයාගත්ත අවුරුද්ද මොකක්ද? ඩොලර් බිලියන 17.2. ඒ 2025
ගරු මතුමා විනාඩි දෙකයි තියෙන්නේ.
රටට සුබයි. එහෙනම් අපි එයාට මතක් කරන්න කැමතියි. ඒ විදිහට යනවා. ඔබතුමාලට මොකද්ද කියලා කියන්න පුළුවන් වෙන්නේ? දැන් මේ වසර දෙක ගරු සභාපතිතුමියනි, කොතන හරි ජාතිවාදී ගැටුමක්, කොතන හරි ආගම්වාදී ගැටුමක් ඇති වුණාද? සමාජ අර්බුද පේන්නේ නැහැ. සමාජයේ අර්බුදයට යව්වේ ඔවුන්. මේ රටේ විෂ මද්‍රව්‍ය තිබ්බා, පාතාලයේ තිබ්බා. මේ වසර දෙක තුල ඒ අර්බුදයට මොකද්ද හොයලා තියෙන උත්තරේ? රටම එකට දැන් විෂ මද්‍රව්‍ය තුරන් කරගෙන යනවා. දැවැන්ත මද්‍රව්‍ය ජාවාරම් කරුවන් අහු වෙනවා. මේ රටේ සමාජ පරිහානියට බලපෑවා නීතියේ බිඳ වැටි. දැන් ඒ නීතිය ශක්තිමත් වෙලා තියෙනවා. අපරාධකරුවන් වංචාකරුවන්ට නීතිය ක්‍රියාත්මක වෙනවා. එතකොට මීක් මීක් ගන්නව මෙතන ඇවිල්ලා. වලිගේ පටලෝගනේ. ඒකට අපිට කියන්න දෙයක් නැහැ. ඒ හින්දා දැන් එකක් තියෙනවා ගරු සභාපතිතුමීනි. මේ මොහොතේ මම හිත කියනවා රටේ ජනතාවට මේ දැන් රටේ සමාජයේ ලක්ෂණ දෙකක් දකින්න පුළුවන්. තාම පැරණි අර පාලන ක්‍රමයන්ගේ ලක්ෂණත් නැතුවාම නෙවෙයි. මියදමින් තියෙන පැරණි පාලන ක්‍රමයේ ලක්ෂණ තියෙන අතර මේ රට ගොඩනගන අලුත් පාලන ක්‍රමයේ උපදින අලුත් ලක්ෂණත් දකින්න පුළුවන්. පැරණි දේශපාලනයේ අර පැත්තෙන් බලන්න පුළුවන්, අර ඉදිරිපෙළෙන් බලන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවේ උදේ ආරම්භ කරාම මේ සභාවක් ගෙන යන්න දෙන්නේ නැහැ. නැති තර්ක බොරු තර්ක මතු කරමින් මේක සමහර අවඥාවට ලක් කරමින් මේක හැල්ලුවට ලක් කරමින් අර සමහර පන්තිවල ඉන්නේ මදාවියෝ වගේ කට්ටිය ඒ ජාතියේ മന്ത്രിලත් මෙතන ඉන්නවා ඔබතුමියට අපේ മന്ത്രിවරු කීප දෙනෙක් කිව්වා මේවට ඔබතුමියලගේ මේ කතානායකතුමාගේ බලය පාවිච්චි කරන්න කියලා මෙතන සැහැල්ලු වෙන තනක් හැල්ලු කරන තනක් මෙතන නිකන් විකට මඩුවක් බවට පත් කරන්න දෙන්න බෑ ඉතින් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන වෙනස අපිට මේ පාර්ලිමේන්තුව ඇති කරගන්න බැරි එක ප්‍රධාන හේතුවක් තමයි මෙන්න මේ ඉදිරිපේලි කීපේ ඉදිරිපේලි කීපේ එයාලට ඕනේ මේක කලාකප්පල් කරන්න ඒ ස්වභාවය අපිට පේනවා ඉන්දා දැන් අපිට පේනවා මම අවසන් කරන්නම් සභාපතිතුමනි මියදමින් තියෙන පැරණි දේශපාලනයේ ලක්ෂණ යම් යම් මට්ටමේ තියෙනවා හැබැයි මියදෙනවා ඒවා ඒ වගේ මේ රට ගොඩනගන අලුත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් මහා පුනරුදු යුගයකට යන අලුත් ලක්ෂණ මේ රටේ මතුවෙමින් තියෙනවා අන්න ඒකට ආපු අලුත් පනතක් තමයි මේ මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කරලා ඒ අංශ ශක්තිමත් කරලා මෙරටේ ජනතාවට මග කියන ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන ජනවරමට ශක්තියක් දෙන තීන්දුවක් ගන්න තමයි අද මේ පනත ගෙනාවේ ඒ සදා සමගේ සහය ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් මම නවතිනවා ස්තුතියි